ධර්ම දේශනා අංක 11. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ.
වාසනාවන්ත පින්වත්නි, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් සසර ජීවිතේ පුරා අනන්ත අප්‍රමාණ කැප කිරීම කරමින් ඒ පාරමිතා ධර්ම සම්පූර්ණ කොට ලෝතර බුද්ධ රාජ්‍යයට පත්වී වදාළ අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මේ සසරෙහි අනන්ත අප්‍රමාණ දුක් විඳින අපි වෙනි සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ ඒ අසිරිමත් සේ සද්ධර්මය ලෝකයට දායාද කරන බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි දායකත්වයෙන් ලන්ඩන් නුවර අප්ටන් පාර්ක්හි ආරම්භ කරන ලද ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය මුල් කරගෙන පවත්වනු ලබන දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් වටිනා ධර්මානුශාසනාවකටයි ඔබ හැම දෙනාම සවන් දෙන්නට බලාපොරොත්තු වන්නේ. අද දවසේහි පවත්වනු ලබන මෙමෝතුන් ධර්ම දේශනාවෙහි සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ නොම්බර 63 ඩෙක්ටන් පාර විලියම් නගරයෙහි පදිංචි අනුර සිරිවර්ධන මහත්මාත්, එවැගේම දිනේසා සිරිවර්ධන මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් පිරිස, විශේෂයෙන් අද දිනයට යෙදී තිබෙන අනුර සිරිවර්ධන මහත්මාගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමාට ආශිර්වාද පිණිසත්, එවැගේම දෙපාර්ශ්වයේම සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වගේම සහසම්බන්ධ වෙලා සිටින මේ හිතයිසි සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ උතුම් කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් ඇතිවයි අද මේ ධර්මානුශාසනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ. ඉතින් අද දවසේදීත් පවත්වනු ලබන මේ උතුම් ධර්ම දේශනාව සඳහා වැඩම කොට සිටින්නේ අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ මේ ස්ථානයෙහි සතිපට්ඨාන සූත්‍ර ධර්මය ඇසුරු කරමින් ඔබ හැම දිනාටම ධර්ම දේශනාවන් පවත්වනවා. අද දිනේදී පවත්වන ලබන්නේ එහි 10 වෙනි ධර්ම දේශනාව. ඒ සතිපට්ඨාන සූත්‍ර ධර්මයේ අර්ථ ගැඹීරත්වයටත් ධර්ම ගැඹීරත්වයටත් කිසිම හානියක් නොකොට එවගේම ඊටම සරලව පැහැදිලිව උපමා උපමේයන් ආදී ඇසුරු කරමින් විසුරුණු විවිධ සූත්‍ර දේශනාවන් පාදක කරගෙන මේ සතිපට්ඨාන ධර්ම දේශනාව ඔබ හැම දෙනාටම ගෞරවනීය සාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබනවා. ඉතින් අද දවසේදීත් අපි ඊටම ගෞරවයෙන් යුක්තව අතිගරු පිටිගල ගුණරතන මහා සාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා මේ පින්වත් හැමදෙනා කෙරෙහිම මෙත් සිතින් යුතුව මේ උතුම්ව ධර්මානුශාසනාව පවත්වන ලෙස හැමදෙනාම සාදුකාර පවත්වමින් ආරාධනා කරන සාදු සාදු සාදු.
නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි හදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය අපේ සොමිස්තර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සසර කතරෙන් එතර වෙනු කැමැති සදහැති කාරුණික පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා ජන්මදිනයේ සිහිපත් කරමින් අනුර සිරිවර්ධන මහත්මයාණන් සිරිවර්ධන මෙතිණිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින් පින්කමේ දායකත්වයේ දරමින් ඒ මව් දෙමාපියන් ඇතුළු හැමට සෙත් පතමින් ආශිර්වාද කරමින් සියලු ලෝක සත්වයනට සද්ධර්මාවබෝධයෙන් සසර මග නිම වේවා කියන උතුම් සත් ප්‍රාර්ථනාවෙන් යුක්තවයි අදත් මේ ධර්ම දේශනාවට දෙතිවරදායකත්වයේ දක්වන්නේ. එතුමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව ඔවුන් වෙනුවෙන් කෙරෙන ධර්ම දානයක් හැටියට අද දවසෙත් ඒ සතිපට්ඨාන දේශනාවට අනුව දහම් කරුණු ටිකක් කාලයට අනුව පැහැදිලි කරලා දෙන්න අදහස් කරනවා. අපි කලින් දවසක සිහිපත් කළා සති නිමිත්තෙහි සිත පිහිටුවා ගැනීම පිළිබඳවත් කරුණු යමක් කියන්න තියෙනවා. ඒ වගේම අපට එදා ඉතුරු වුණේ අජ්ජත්තං වා බහිද්දා වා අජ්ජත්ත බහිද්දා වා මේ ආදී වශයෙන් ආනාපාන සති භාවනාවේ යෙදෙන්නේ කොහොමද කියන කරුණයි. ඉතින් ඒ අදාළතෙන් දෙකම දැනුවත් වෙන්නට ඕන කරන මූලික කරුණක් දැනගත යුතුම ධර්ම විවරණයක් මේ අවස්ථාවට එකතු කරන්න අදහස් කළා. පින්වතුනි, මේ ලෝකය තුල සත්ත්ව පුද්ගල සම්මතිය ගොඩනැගෙන්නේ මේ සලායතනයත් එක්කයි. ආයතන හයෙහි ක්‍රියාවලිය හා පැවැත්ම නොදන්නා නොදක්නා බව නිසයි සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා කියන මේ ආත්ම දෘෂ්ටියට අපි වැටිලා තියෙන්නේ. එනිසා මේ ආත්ම දෘෂ්ටිය බිඳ හරින්නට කෙරෙන සතිපට්ඨාන භාවනාවේදී ආධ්‍යාත්මීය බාහිරයේ පිළිබඳව විමසන තැනත් එවැගේම අපි කලින් පැහැදිලි කරලා දුන්න සති නිමිත්ත පිළිබඳවත් පූර්ණ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ ආයතන පිළිබඳවත් කෙටියෙන් නමුත් දැනගැනීමෙන්. මේ ආයතන පිළිබඳව වෙනම භාවනාවක් එනවා. ඒක කායානුපස්සනාවට අදාළ එකක් නෙමෙයි. ආයතන පිළිබඳව අනිත්‍ය වශයෙන් බලන භාවනාව කායානුපස්සනාවට අයිති එකක් නෙමෙයි. ඒක ධම්මානුපස්සනාවටයි අයිති. අපි තාම කතා කරන්නේ කායානුපස්සනාව. ඒ කායානුපස්සනාවේදී දැනගත යුතු කරුණු ටික විතරයි අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම සංක්ෂේපයෙන් ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ. ඔබ දන්නවා අපි පරිහරණය කරන ආයතන හයක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන හයකුත් තියෙනවා, බාහිර ආයතන හයකුත් තියෙනවා. සියල්ල එකතු කළාම අපි ධර්මයේ තුල ඉගෙනගෙන තියෙනවා 12 ආයතන කියලා. ආධ්‍යාත්මික ආයතන හැටියට අපි ඉගෙන ගත්තා චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන, මනආයතන. එහේ කනනාසය, දිවකය, ශරීරය, මනස කියලා අපි පුරුදු වචනයෙන් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට බාහිර හයක් තියෙනවා, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියලා අපි කෙටි කරලා අහගෙන ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ ආයතන 12න් අපි කතා කරන්නේ විශේෂයෙන් ආධ්‍යාත්මික ආයතන ටික. මේ ආධ්‍යාත්මික ආයතන 6 දෙපැත්තකට බෙදන්න වෙනවා හේතු කාරණා දෙකක් ඇතිව. එහ කන නාසය දිව කය කියන මේ ආයතන පහ වෙන්ව දක්වනවා පංච ආයතන කියලා. ඉතිරි ආයතන මන ආයතනය. පංච ආයතනය කළ වෙන්ව දක්වන්න හේතු කාරණා දෙකක් යෙදෙනවා. පළවෙනි කාරණාව තමයි ඒ පංච ආයතනයට තමයි බාහිර ලෝකය ගැටෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේ බාහිර ලෝකය අරමුණු වශයෙන් මේ ආයතන පහටයි විෂය වෙන්නේ. එනිසා එකක් මේ ආයතන පහ වෙන්කොට දක්වන්න. අනිත් විශේෂ කාරණාව තමයි මේ ආයතන පහ එකතු වෙලා හදන විඥානයක් පිළිබඳව අපි අහලා තියෙනවා. එහත් රූපයත් නිසා චක්කු විඥානය, කනත් ශබ්දයත් නිසා සෝත විඥානය, නාසයත් ගන්ධයත් නිසා ගහන විඥානය, දිවත් රසයත් නිසා ජීවහා විඥානය, කයත් පහසත් නිසා කාය විඥානය කියලා අපි මේ ටික ඉගෙනගෙන තියෙනවා. මනසත් ධම්මත් නිසා මනෝ විඥාන කියලාත් අහලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පහම විපාකසිත. මේව ධර්මයේ සඳහන් වෙනවා දෙපස් විඤ්ඤාණ කියලා. හේතු කාරණා දෙකක් මූලික කරගෙන මේ සිත් උපදිනවා. එකක් කුසල විපාකව උපදින්න පුළුවන් චක්කු විඤ්ඤාණ, සෝත ගහන, ජීවහා, කාය විඤ්ඤාණ. තව පැත්තකින් අකුසල විපාකව අකුසල විපාකයක් හැටියට චක්කුසෝත ධාන ජීවහා කාය විඥාන උපදින්න පුළුවන්. එතකොට කුසල විපාකව උපදිනකොට අරමුණ ඉත්තාකාන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. ඉස්තකාන්ත මනාප අරමුණක් වෙලා ඇති. අකුසල විපාකව මේ විඥාන උපදිනකොට අරමුණ අනිෂ්ඨ, අකාන්ත, අමනාප අරමුණක් වෙලා. එතකොට ඔබට තේරෙනවා විපාක සිතක කවදාවත්ම කුසල අකුසල චෛතසිකය දෙන්නේ නැහැ. ඒ සිතේ උපදින වේදනා සංඥා සංඛාරයෝද ඒ සිතුවිලි ඒ චෛතසික ධර්මත් විපාකමයි. එතකොට මේ පංච විඥාණය කවදාවත්ම කර්ම හෝ ක්ලේශ කුසල් හෝ අකුසල් බවට පත් වෙන්නේ නැහැ. සමහර විට මේ කරුණ කියනකොට ඔබ විමතියට පත් වෙන්න පුළුවන්. එහෙත් ඒ ඇත්තයි. මේ පංච විඥාණය කුසල හෝ අකුසල නොවේ. කර්ම හෝ කෙලෙස්ද නොවේ. එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් එහෙ නිසා, කන නිසා, නාසය නිසා, දිව කය නිසා කොහේද අකුසල් උපදින්නේ? කොහොමද අකුසල් උපදින්නේ? කොහොමද කුසල් උපදින්නේ? අන්නේ කරුණ පැහැදිලි කරගන්න ඕන නිසා තමයි අද ධර්ම දේශනාවට අපි මේ අදහස එකතු කරගත්තේ. ඒ ටික අපි ප්‍රායෝගිකවම දැන හඳුනා ගන්නම වෙනවා. දැන හඳුනා ගන්නේ නැතුව සතිපට්ඨාන භාවනාවක් කරන්න පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ. සති නිමිත්තටත් ඒ අදාළ වෙනවා. ආධ්‍යාත්මයේ බාහිරයේ පිළිබඳව විමසන තැනටත් ඒ නැතුවම බැරි වෙනවා. එතකොට පංච විඥානයේ යෙදෙන හැම විටකම ඒක විපාක සිතක්මයි. ඒක විපාක අවස්ථාවක්. ඒ විපාක අවස්ථාවේ ඇතිවෙන විපාක සිත යෙදිලා ඇතිවෙන දැකීම, ඇසීම, දැනීම කියන ඒවා හරියට නිර්වින්දනය කළ අවස්ථාවක් වගේ කිසිම අත්දැකීමක් නැති, කිසිම විස්තරයක් නැති අවස්ථාවක්. අපි රහතන් වහන්සේ ගැන කතා කරනකොට ඉගෙනගෙන තියෙනවා දිත්තේ දිත්තමත්තා, දැකීම දැකීමක් පමණක් ය. සුතේ සුතමත්තං, ඇසීම ඇසීමක් පමණක්ය. මුතේ මුතමත්තං, දැනීම දැනීමක්ම පමණක්ය. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තක්, දැනගැනීම දැනගැනීම පමණක්ය කියලා. එතකොට මොකද්ද මේ කියන කාරණාව? උන්වහන්සේ දකිනවා දැකපු දේට සාපේක්ෂකව යමක් හිතන්න උන්වහන්සේට ඉතුරු වෙලා නැහැ. ඔබට මට දැකීමක් තියෙනවා දැකපු දේ ගැන බොහෝ දේ හිතන්න පුළුවන්. ඔබ මම දැකපු දේට සාපේක්ෂක වෙනවා, අහපු දේට සාපේක්ෂක වෙනවා, දැනුණු දේට සාපේක්ෂක වෙනවා. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. දැකීම දැකීමින්ම අවසන්. අන්නර විපාකයේ විපාකයේ හැටියටම ගෙවිලා යනවා. ඔබ අහලා ඇති හේතුඵල, ඵල හේතු, හේතුඵල කියලා සංදි තුනක් ගැන. ඒ හේතුව හා ඵලය තමයි මේ අපි කතා කරන්නේ. අතීත කර්මයේ නැමැති හේතුව නිසා වර්තමාන ඵලය තමයි චක්කු විඤ්ඤාණාදී මේ අවස්ථාව විපාකය. දැන් හේතු හා ඵල, ඵලය විපාකයේ විපාකයේ හැටියට හඳුනා ගන්න බැරි වෙච්ච තැන ඵල හේතු, මේ විපාකයම හේතුවක් බවට අපි පරිවර්තනය කරගන්නවා අවිද්‍යා සංස්කාරය. නැවත අපි හේතුවක් හදාගන්න නිසා ආපහු වට්ටයක් හේතුඵල. ඒ හේතුවට අනාගත විපාකයකුත් විඳින්න වෙනවා. සසර කියන්නේ ඕකයි තව විදිහකින්. එතකොට දැන් අපිට ඕන හේතුඵල සංදිය වෙනස් කරන්න බෑ. අතීත කළ කර්මයට අනුව ඇහැ කන නාසය දිව කය ආදී මේ ආයතන සකස් වෙලා තියෙන පුරාණ මිදම් වික්කවේ කම්මා. ඒ නිසා මේ ආයතනයන්ට යමක් ගැටුනොත් මේ විපාක සිත් උපදිනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි දැන් අපට පුළුවන්කම තියෙනවා මේ විපාකයට වර්තමාන හේතු හදාගන්න නැතුව වර්තමාන හේතුවෙන් නිදහස් වෙන්න. අන්න ඒ වර්තමාන හේතුවෙන් නිදහස් වෙන්න යන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ අපට සමත විපස්සනා වශයෙන් මේ ගමන් මගක් දේශනා කරලා තියෙනවා. ඵලය හේතුවක් කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. සැබවින්ම ඔන්න ඔය තැන දන්න දකින කෙනෙකුට තමයි එහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. ගිරවෙක් වගේ කියන්නේ නැතුව දහමක් දැකලා කියනවා නම් කියන්න වෙන්නේ ඔන්න ඔය යථාර්ථයේ පාදගත්තු කෙනෙකුට විතරයි. එනිසා අපට සිද්ධ වෙනවා මෙන්න මේ කරුණ ගැන විමසා බැලීමක් කරන්න. ඒක එච්චර අමාරු වෙන එකක් නැහැ. ධර්ම සූත්‍ර කාරණාවලින් නෙමෙයි තම තමන්ගේ අත්දැකීම් ටික එකතු කරලා විමසලා බැලුවොත් අනුමාන තරමකින් හරි අපට මේ පිළිබඳව සත්‍ය අත්දැකීමක් ලබන්න පුළුවන්. හැම තිස්සෙම මේ ආයතන පහට මේ ආයතන පහෙන් යම් ආයතනයකට අරමුණක් ගැටෙනකොට ඒ ගැටීමෙන් අනතුරුව ඒ අදාළ චක්කු විඤ්ඤාණාදී සිත් පහළ වෙලා විපාක සිත් පහළ වෙලා දැකීමක් ඇසීමක් ගඳ සුවඳ රස පහස දැනීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ගැන කිසිම අත්දැකීමක් අපට නැහැ. අපට හිතන්න කර්ම කෙලෙස් හදාගන්න ප්‍රති නිර්මාණයක් කරලා දෙනවා අපේ මනසම. ඔන්න ඔය ටික අපට තේරුම් ගත්තාම තා වටිනා තැනකට අපේ මනස යොමු කරන්න පුළුවන්. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේදී ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයක්. අස්සාදානංච ආදීනවංච නිස්සරණංච යතා භූතං පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සෝතාපන්නෝ නියතෝ සම්බෝධි පරායන අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන කියලා. ඒ තරම් වටිනා තැනකට මනස යොමු කරන්න පුළුවන් මහා ධර්ම සාගරයක කිමිදෙන්න පුළුවන් අද්දකීම් රාශියක් ලබන්න පුළුවන් අවස්ථාවක් මේ තැන අපි හඳුනා ගත්තොත්. ඒ තැන හඳුනා ගන්න බාහිරයේ දිහා ලෝකයේ දිහා බලලා නම් බැ. අපි අපේ මනසත් එක්කයි ඒ ඝනදෙනුව කරන්න වෙන්නේ. මම පුංචි නිදර්ශන කීපයක් ඔබට කියලා දෙන්නම්. S2 පියාගෙන හිත දිහා බලාගෙන මොකද වෙන්නේ කියලා බලන්න. මම දැන් ඔබට ඇහෙන්න සලස්සනවා නෙළුම් මල නෙළුම් මල කියන ශබ්දය. දැන් ඔය ශබ්දය කනට ගැටෙන්න පුළුවන්. සෝත විඥානයේ උපදින්න පුළුවන්. එහෙත් කනත් ශබ්දයත් සෝත විඥානයත් නිසා වෙන්න පුළුවන් ඇසීමක්. ඇසීමක් වෙන්න පුළුවන්. ශබ්දයේ රූපනේ. දැන් ඇසීමක් වුණා. දැන් බලන්න හිත දිහා මේ නෙළුම් මල කියන නම ඇහෙනවත් එක්කම. ඒ ඇසීම කියන එක අත්දැකීමක් නැතත් ඒ නම ඇහෙනවත් එක්කම හිතේ යම් චිත්‍රයක් සටහනක් ඉපදිලා තියෙනවද කියලා බලන්න. දැකලා පුරුදු සටහනක් තියෙනවා. ඔන්න ඔබ නෙළුම් මලක් කියන උපකල්පනය කරන්නේ ඔන්න ඔය හිතේ ඇඳුණු චිත්‍රයත් එක්ක. අපි නැවත වතාවක් බලමු. මම කියනවා රෝස මලක් කියලා. දැන් නැද්ද ඔබේ හිතේ විකසිත වුණු ලස්සන රෝස මලක ආකෘතියක් සටහනක් සලකුණක් දැర్శණය වෙන්නේ? පිච්ච මලක් කියනකොට අපිට ඇහෙන නමට අනුරූපීව ඒ ඇහෙන ශබ්දය අපි දන්න දෙයක් නම් කිසියම් චිත්‍රයක් සටහනක් අපේ සිත්වල උපදිනව නිරායාසයෙන් අපි කරගන්නවා නෙමෙයි ඒක. දැන් හොඳට බලන්න තමන්ගේ සිතේ ඒ බඳු සටහනක් ඉපදිලාද කියලා. දැන් හිතන්න ඔයගෙම යම් සුවඳක් දැනෙනවා. නාසයට ගන්ධයක් ගැටුණාම සුවඳක් දැනෙන්න පුළුවන්. දැනීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකට විස්තර නෑ මුකුත්. ඒ අවස්ථාවේ කිසිම විස්තරයක් නෑ. සිදුවෙන දේ තමයි ඒ සුවඳට අනුරූපීව ඔබේ හිතේ චිත්‍රයක් ඇඳෙනවා. සමහර වෙලාවට කැවුම්, කොකිස්, කරවල, පපඩම් මෙන්න මෙබඳු ඔබ දැකපුරුදු යම් සටහනක් චිත්‍රයක් ඇඳෙන්න පුළුවන්. ඔන්න ඒ දැනුණු දෙයට විස්තර එකතු වෙන්නේ උතනින් එහාට. දැන් ඔබ ඒ සුවඳ පපඩම් වල පපඩම් බඳිනවා. ඒ සුවඳ කැවුම් වල, ඒ සුවඳ කොකිස් වල කියලා ඔබ යම් විස්තරයක් එකතු කරන අවස්ථාව කන නාසයට ගන්ධයට ගාන විඥාණයට අයිති නේ. දැන් බලන්න සිතේ යමක් ඔබට පේනවා නම් අපි තේරෙන විදිහකට පහසු විදිහකට අපි හඳුන ගනිමු. සිතේ යමක් දැర్శණය වෙනවා නම් සිතට පේන අරමුණට අපි කියන්නේ ධම්ම කියලා. දැන් සිතේ යම් සටහනක් ජනිත වෙලා නම් පහළ වෙලා නම් ඒක ධම්ම රූපයක්. දැන් බලන්න ගන්ධ රූපයේද ඔබට යමක් හිතන්න ඉතුරු කරලා තියෙන්නේ ධම්ම රූපයේද? අර කනත් එක්ක අපි කතා කරපු වෙලාවේ ශබ්දය ගැනද දැන් ඔබට යමක් හිතන්න තියෙන්නේ? ඔය පේන චිත්‍රයත් එක්කද යමක් හිතන්න වෙන්නේ? දැන් හිතට අරමුණක් හදලා තියෙනවා පැහැ සටහනක්. මේ පැහැ සටහන පේනකොටම ඔන්න අපේ සිත ක්‍රියාත්මක වෙන රෝස මලක්. ඔන්න ඔබේ සිත ක්‍රියාත්මක වෙනවා ඒක නිලුම් මලක්. දැන් ඔබට පුළුවන් හිතන්න ඕන තරම් නිලුම් මල් මන් 1000ක් පූජා කළා තියෙන රුවන්වැලිසෑයට. පින්කම් ගැන සිහි කරන්නත් පුළුවන්, හොරකම් ගැන සිහි කරන්නත් පුළුවන්. නිලුම් මලක් හොරකම් කරගත්ත තැන නෙළුම් පඳුරක් කඩා දාපු එක නොඑක් දේවල් සිහිපත් වෙන්න පුළුවන්. අන්න කුසල් ලකුසල්. කර්ම කෙලෙස එතන. දැන් අර සුවඳක් දෙනුනේ ඒකේ කර්ම ක්ලේශ නැහැ. ඒකේ අත්දැකීමුත් නැහැ. දැන් ඔබට අත්දැකීමක් එකතු කළා නම් එකතු කරන්නේ ඔන්න ඔය හිතේ ඇඳලා දෙන චිත්‍රයත් එක්ක. හිතේ ඇඳලා දෙන චිත්‍රයත් එක්ක. දැන් හොඳට ඔන්න ඔය අත්දැකීම වැඩි දුරට යන්න කලින් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් නම් එබඳු දෙයක් තමා තුල සිද්ධ වෙනවා කියලා දැනෙනවා නම් තේරෙනවා නම් මීට වඩා අපි 얘 ගැන හිතන්න ඕනේ නැහැ. දැන් තමන් දන්නවා මට ශබ්දයක් ඇහුනේ. කනට කරන්න පුළුවන් සෝත විඥාණයට කරන්න පුළුවන් ඇසීම් මාත්‍රය විතරයි. හැබැයි දැන් ඒ ඇහුණු ශබ්දයට අනුව යම් චිත්‍රයක් රූපයක් පහසටහනක් හිතේ ඇඳලා තියෙනවා. ඒක ශබ්දයට අයිති එකක් නෙමෙයි. ශබ්දයේ ඔය පහසටහන් තිබුණේ නෑ. දැන් කනත් ශබ්දයත් සෝත විඥානයත් කියන අවස්ථාව ඉපද මෙරිලා. දැන් මනස ධර්මයක්. දැන් සිතට යම් චිත්‍රයක් සිතේ යම් පහසටහනක් පේනවා නම් ඒ පේන්න ඕන මනසට. මනසට පේන්න ඕන. එතකොට දැන් ඔබ නෙළුම් මලක් ගැන දැන ගැනීම නෙළුම් මල් පූජා කරපු එක පිළිබඳව නෙළුම් මලක් කඩා බිඳ දමපු එකක් පිළිබඳව නෙළුම් මලක් උදුරගත් හැටි පිළිබඳව මොනියම් හෝ විස්තර ටිකක් එකතු වෙනවා නම් ඒක මනෝ ස්පර්ශයෙන් සිද්ධ වෙන එකක්. සෝත ස්පර්ශයෙන් වෙන එකක් නෙමෙයි. මෙන්න මේ කාරණා දෙක වෙන් කරගන්න ඕන. මේ කාරණා දෙක වෙන් කරගත්තේ නැතුව අපට මගඵල නිවන් නම් ලබන්න බෑ. මොකද මේ ටික වෙන් කරගන්න නැතුව සැප දුක් සෝමනස්ස දෝමනස්ස කියන දෙක හඳුනගන්නත් බෑ. අපි සැප දුක දන්නේ නැහැ පින්වතුනි. අපි හිතන්නේ ආයතන හයෙන්ම අපට සැප දුක් වෙනවා කියලා. එහෙම ඉන්නේ නැහැ. සැප දුක් විඳින්න පුළුවන් කයෙන්ම විතරයි. මම මෙහෙම කියනකොට හාමුදුරුවන්ට වැරදිලාවක්ද කියලා හිතෙන්න පුළුවන්. සැප දුක් විඳින්න බෑ අනිත් ආයතන පහෙන්ම. ඇහෙන් බෑ, කනෙන් බෑ, නාසයෙන් බෑ, දිවෙන් බෑ. මනසින් බෑ. සැප දුක් විඳින්න පුළුවන් කයෙන්ම විතරයි. එතකොට අනිත් ඒවා මොනවද අපි විඳින්නේ? අනිත් ආයතන නිසා පුළුවන් සෝමනස්ස දෝමනස්සයක් විඳින්න. සෝමනස්සයක් දෝමනස්සයක් විඳින ගමන් සැප දුක් කියලා අපි පටලවා ගන්න පුළුවන්. සැප දුක් කියන දෙක කයට අයිති එකක්. කය නිම්කොට ඇති වේදනාව. එතකොට ඒ ටික අපිට හරියටම ප්‍රත්‍යක්ෂයෙන් හඳුනා ගන්න වෙන්නේ මේ ටික වෙන් කරගත්තා. දැන් හොඳට බලන්න කනට ශබ්දයක් ගැටුනේ. නාසයට ගන්ධයක් ගැටුනේ. එහෙත් මේ පහසටහනක් චිත්‍රයක් හිතේ ඇන්දේ කවුද? දැන් හිතට අරමුණක් කරගෙන හිතන්නේ කුසලා කුසල වශයෙන් කර්ම කෙලෙස් වශයෙන් සිත හැසිරෙන්නේ කොතනද? දැන් ඔන්න ඔය අවස්ථාව හඳුනා ගන්න පුළුවන් කෙනාට තමයි කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි කියලා කියන්න පුළුවන්. ඔක නොදැක කිව්වොත් ගිරව් කියනවා වගේ වෙනවා. ඇත්තනම් දැන් ඔන්න ඔය නුවණක් තියෙනවා නම් මේ ඇසීමත් සමගම නිබඳු පැහැ සටහනක් හිතේ උපදිනවා. එය අරමුණු කරගෙන ඊට සාපේක්ෂකවයි අපි යමක් හිතන්නේ. දැන් ඔන්න ඔය වගේ සටහනක් ඇඳුනහම ඊළඟට අපි මොකද කරන්නේ? මේ සටහන අර ඉහත ආයතනයට සම්බන්ධ කරනවා. දැන් අපි හිතමු නාසයට ගන්ධයක් දැනුනේ. දැන් පැහැ සටහනක් ආව, අපි ඔන්න දැනගන්නවා කැවු. ඊළඟට මොකද්ද වෙන්නේ? කැවුම්වල සුවඳක්. කැවුම්වල සුවඳක් කියලා දැනගැනීමකට අපි එනවා. දැන් බලන්න කැවුම් සුවඳ කියලා අපි දැනගන්නකොට අවස්ථා දෙකක් පසු කරලා තියෙනවා. තුන්වෙනි අවස්ථාවට එනකොට තමයි අපි මේ එකතුව කරලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේ නාසයට ගන්ධයක් ගැටිලා ගහන විඥානය ඇති වෙලා දැනුණ යමක්. ඒකේ කැවුම් සුවඳද කොකිස් සුවඳද කියන විස්තර නෑ ඒකේ. දැනීම මාත්‍රයක් විතරයි. ඊළඟට ඒ අවස්ථාවත් එක්කම ඒක නිරුද්ධ වෙනකොටම මනසින් වෙනත් පහසටහනක් හදලා දුන්නා, සිතට අරමුණක් දුන්නා. දැන් ඒ අරමුණ දිහා බලාගෙන හිතුවා කැවුම්. ඔන්න දෙවෙනි අවස්ථාවෙන් අපි කැවුම් හොයාගත්තා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී මොකද කරන්නේ? කැවුම්වල සුවඳක්. කැවුම්වල සුවඳ කියලා කියනකොට නාසයත් ගන්ධයත් සෝත විඥානයත් ගහන විඥානයත් මෙරිලා. මෙරිච්ච දෙයක්. ඇයි එහෙම කියන්නේ? ආයතන දෙකක් එක සැරේට උපදින්න බෑ. චක්කු විඤ්ඤාණය හරි සෝත විඤ්ඤාණය හරි ඝාන විඤ්ඤාණය හරි ජීවහා විඤ්ඤාණය හරි ඉපදෙලා මැරුණා නම් මැරුණා. දැන් ඒ සිත් මැරිලා. ඒ සිතේ උපන් වේදනා සංඥා චේතනාත් මැරිලා. එකවර ආයතන දෙකක් උපදින්න බෑ. එකවර ආයතන දෙකක් සවිඥානික වෙන්න බෑ. එහෙම සිත් පරම්පරා දෙකක් නෑ. එකවරකට උපදින්න පුළුවන් එකයි. දැන් ඒක ඉපද නිරුද්ධයි. දැන් අර මනසට අරමුණක් අරගෙන චිත්ත වීති හැටියට ගත්තොත් සමාන වෙන්න පුළුවන්. මනසට අරමුණක් අරගෙන දැන් මනසට අරමුණක් ගත්ත කියන තැන සෝත විඥානයේ ගන්ධ විඥානයේ නේ ඒක මෙරිය. දැන් අපි කැවුම් වල සුවඳ කියලා ඒකට ගැටලනකොට අපිම හදාගත්ත එකක්, අපිම නිර්මාණය කරගත්ත එකක් බාහිර ලෝකයේ හා සම්බන්ධ කරනවා. එතකොට බාහිර ලෝකයක් නැහැ, ඒකත් මෙරිලා. තව ටිකක් අපි ඒ ගැන හිතුවොත් කැවුම් කොකිස් කියලා අපි ඒ මනෝමය චිත්‍රයට සාපේක්ෂකව යමක් හිතනවා කියනකොට ඊට පෙර හටගත්ත ධර්මයන් ගාහන විඥානයේ ගාහන සම්පස්සේ වේදනා සංඥා චේතනා පවතින විදිහක් නේ. එතන සිත් පෙළකුයි මෙතන සිත් පෙළකුයි වෙන වෙනම දෙපැත්තකට යන්න පුළුවන් කමක් නේ. එතකොට මනෝමයෙන් මේ පහසටහනට අනුව හිතනවා කියන අවස්ථාවයි එතකොට වර්තමාන. දැන් අර ටික මෙරිලා අතීතයි. දැන් ඒ ටිකට සාපේක්ෂකවයි අපි කැවුම් කියන අදහසට එන්නේ. දැන ගැනීමකට එන්නේ. කැවුම. ඊළඟට අපි අර පෙර ආයතනය ඉපද නිරුද්ධ බව නොදන්නාකම නිසා අපි සුවඳ කැවුම්වල සුවඳක් කියලා අපි එකතු කරගන්නවා. නාම රූප පත්‍ය නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගන්න හැටි අපි අහලා ඇති. ඉතින් මම ඒ කරුණ ගා ගැඹුරට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉදිරියට මේ කරුණ වෙන වෙනම පැහැදිලි කරන්න වෙන නිසා කොහොම වුණත් අනුමාන තරමකින් හෝ තේරුම් ගන්න කනට මෙහෙම ශබ්දයක් ගැටෙනකොට නිලුම් මලක් රෝස මලක් කියනකොට යම් සටහනක් හිතේ උපදින බවක් තියෙනව නේද? දැන් ඒ සටහන දිහා බලාගෙන නේද ඊළඟට සිත් උපදින්නේ? ඒ ගැන හිතන්නේ. දැන් හිතන්න ඒට සාපේක්ෂකව හිතනවා කියන අවස්ථාව වෙනකොට අර කනට ගැටුණු ශබ්දය සෝත විඥාණයට කුමක් වෙලා ඇද්ද? ඒකත් තාම ජීවත්ව ඉන්නවද? මෙරිලාද? මෙරිලා. එහෙනම් දැන් අපි මේ ඇතුළතින්ම නෙළුම් මලක් පිච්ච මලක් හදාගත්තාම අපට පුළුවන් දැන් සොම්නස් දොම්නස් වෙන්න. සැප දුක් විඳින්න බෑ එතනත්. අපි හිතන්නේ සැප දුක් විඳින්න එතන කියලා. එතන පුළුවන් සොම්නසක් දොම්නසක් විඳින්න. දැන් බලන්න අපි සොම්නස දොම්නස විඳින්නේ තියෙන එකද නැති දෙයක් ඇති කරගෙනද? නැති දෙයක් ඇති කරගෙන අපිම සිතින්ම නිර්මාණය කරගෙනයි ඒ සැපත හෝ දුක සෝමනස්සය හෝ දෝමනස්සය අපි විඳින්නේ. ඒ ටික අපි වේදනානුපස්සනාවේදී වෙනම පැහැදිලි කරලා දෙන්නම්. මේ ටික මතකේ තියාගන්න. මෙන්න මේ ටික මතක් කළේ මට අර සති නිමිත්ත පිළිබඳව යම් සටහනක් ඇති කරලා දෙන්න ඕන කම තිබුණා. අපි සති නිමිත්ත දෙස බලනකොට නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත කියලා අපි කියපු තැන මේ මගේ කයක් තියෙනවා, මගේ මුහුණ මැද මෙහෙම නහයක් තියෙනවා, ඊට යටින් මෙහෙම සිදුරක් තියෙනවා. ඒ තියෙන කයකම මේ සටහන බලන්න ගියොත් ඔබට දැඩි වෙහෙසක් වෙනවා. මේ නිමිත්තෙන් ලබන්න තියෙන ප්‍රතිඵලය ලබා ගන්න බැරුව යනවා. අන්න අර ශබ්දය ඇහෙනකොටම පැහැ සටහනක් ලැබුණා වගේ මේ නාසය අග දෙතොල බලනකොට ඔබේ සිතේ සටහන් වෙන සංඥාවක් තියෙනවා, සලකුණක් තියෙනවා. අන්න ඒ සලකුණට, ඒ අවස්ථාවට අපට ඉඩ දෙන්න වෙනවා සති නිමිත්ත ඇසුරු කරනකොට. හැබැයි ඒක ආස්වාද පස්වාසියත් එක්ක සම කරගන්නේ තනි ක්‍රම කයින් වෙන් වෙන්න දෙන්නෙත් නැහැ. එයි කායානුපස්සනාව වඩන්නේ. ආස්වාද පස්වාසියත් දෙක එකතු කරගත්තේ වෙන් වෙන්න නොදී කය ගැන අත්දැකීමක් ලබන්න ඕන නිසා. ඒ නිසා නිමිත්ත දැඩි කොටගෙන තියෙන නාසයක අග බලන්න උත්සාහ කරන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් ඒක මනෝමය අරමුණක් බවට පත් වෙන්න දෙන්න. ඔබ අහලා ඇති කසිනයක් වඩන කෙනෙක් කසින මණ්ඩලයක් හදාගෙන ඒ කසිනේ දිහා බලන්නේ. එහෙම බලලා 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 ඊළඟට ඒ කසින නිමිත්ත උදුරා ගන්නවා. කසින මණ්ඩලය නැතුව ඒ කසිනේ සලකුණ හිතට අරගන්නවා. මෙන්න මේ හා සමාන අත්දැකීමක් සති නිමිත්ත තුලදී අපි ලබන්න ඕන. ඒ ටික අනුමානයෙන් සිහිපත් කරලා දෙන ගමන් ඊළඟට මට යොමු වෙන්න තියෙන්නේ අජ්ජත් බහිද්ධාවා කියන තැන. නමුත් මට සලකුණු කළ දැන් කාලය ඉවරයි කියලා. මේ සතියේ ඒ ටික කියා ගන්න බැරි වෙනවා වගේ. ඉතින් ඒ ගැන කරන්න දෙයක් නෑ. අපි පසුව හිමින් කලබලයක් නැතුව ඉතිරි දවසේ ඉදිරි දවසක ඒ ටික කොහොමද අපි හඳුනගන්නේ කියලා වැදගත් වෙන එතන හඳුනා ගන්න බලමු. දැනට අද අපි මෙපමණකින් මේ දේශනාව නිමා කළ යුතු බවයි සටහන් වෙන්නේ සඳහන් වෙන්නේ. ඒ නිසා අදත් මේ දේශනාව තුළින් ශ්‍රවණය කළ දේ හැබැයි මේකනම් ඇසීම ඇසීමෙන් අවසන් කරන්න එපා. මේ අහපු දේ ගැන ටිකක් හිතන්න එහෙම වෙනවද ඒක ඇත්තක්ද කියලා. ඒ අත්දැකීම හොඳට එකතු කරගත්තොත් අපිට පුළුවන් අර ඉතිරි ධර්ම කරුණ හොඳට පැහැදිලි කරගෙන ආස්වාදය ආදීන වේ නිස්සරණේ කිව්වේ කොතනටද කියන අත්දැකීමත් එක්ක ධර්මයේ තුල ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා සිතන්න විමසන්න ඉඩ තබමින් අපේ අනුශාසනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ උතුම් ධර්ම ශ්‍රවණය තුළින් අපි රැස් කරගත් උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය අපේ හැම දිනාට මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ටත් නමින් මියගිය ඥාතීන්ටත් වහ වහා මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණසම වේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මතු දිනක බුදු වෙලාවක් සනසනාරි මෛත්‍රී නාතමිත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන මාමක උපකාරක පින් කැමති දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිව ඉසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවණින් සනසිට්වායි සාදු කියලා පුණ්‍ය ආනෝදනා කරමු. ඒ වගේම අද දවසේ පින්කමේ දායකත්වයේ දරන අනුර සිරිවර්ධන මහත්මයාණන් එම මෙතනිය නමින් ඒ දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සකල විද ඥාති වර්ගයාටත් ඔබ අප හැම දෙනා නමින් නැසී මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිම කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍ය ආනෝදනා කරමු. අද දින ජන්මදිනයේ සිහිපත් කරන අනුර සිරිවර්ධන මහත්මයා උතුම් අරමුණක් හිතට එකතු කරගත්තා. විශේෂයෙන් ජන්මදිනයක් සිහිපත් කරන දවසේ අපට සිත් පතා ගැනීම නෙමෙයි කළ යුත්තේ. අද වගේ දවසක මා වෙන කෙනෙක් මේ ලෝකයට බිහි කරන්න මගේ රත්තරන් අම්මා මොනතරම්නම් දුකක් විඳින්නට ඇද්ද? මාව මේ ලෝකයේ තුල ඔසවා තබන්න මගේ දයාබර පියතුමා මොනතරම්නම් වෙහෙසක් දරන්නට ඇද්ද? මගේ ගුරු උතුමන් මාව මේ තැනට රැගෙන එන්නට මොනතරම් වෙහෙසක් මහන්සියක් දරන්නට ඇද්ද? ඉතින් අද දවසේ මගේ පළමු යුතුයකම ඒ මගේ ජීවත්ව ඉන්න ඒ මව් දෙමාපියන්ට ගුරුවරුන්ට ඒ දෙපාර්ශ්වයේම මව්පිය ගුරුවරාදීන් සිහිපත් කරලා සෙත්පැතීම ආශිර්වාද කිරීම නිදුක් නිරෝගී භව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. තුමාගේ අදහස අනුවම ඒ දෙපාර්ශවයේම සුජීවත්ව වාසය කරනේ මව්පිය දෙපළ ඇතුළු ගුරු උතුමන්ට වැඩිහිටියන්ට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් සියලු වදුරු බාධක දුරු වී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත සියලු සියලු සාන්තිය සියලු සහනේ සනසිල්ල උදා වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ජන්මදිනයේ සිහිපත් කරන අනුරු සිරිවර්ධන මහත්මයාණන්ටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුන් රුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් දුරු සමාන අදුරු සමාන උදුරු බාධක දුරු වී අතුරු ආන්තරාවන් මගහැරි නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල උදා වී තව තවත් බොහෝ දෙනාවද කුසලයට යොමු කරමින් තමන්ද කුසලයට යෙදෙමින් උතුම් නිවන් මඟ මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුන තුළම උදා කරගන්නට සියලු කායික මානසික සුවේ ශක්තිය සහනේ සැනසෙල්ල උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එනෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් ලෝ පුරා යම් දිනක මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටත් මාධ්‍ය ජාලයේ ගරු සභාපති සාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් ඔබ අප හැම දිනාටත් හැදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය හේතු කොටගෙන පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදය කරන කොටගෙන මේ කුසල බලයේ හේතු කොටගෙන දුර්සමාන අදුර්සමාන වූ බාධක දුරු වී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සහනේ සනසිල්ල උදා වී ලෞකික ලෝකෝත්තර සියලු ප්‍රාර්ථනාවන් සමුරුද වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොමින දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මඟ ඵල නිවන් සුව කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජති.
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සංඝෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ.